ගරු සුසන්ත කුමාර නවරත්න මහතා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
මං අහනවා ගරු කතානායකතුමනි.
ගරු
ඔබතුමා ගරු මන්ත්‍රීතුමා ඔබතුමා පොයින්ට් එක මොකද්ද?
මේ සම්බන්ධීකරණ කමිටු සම්බන්ධව නෑ සේකුලර් එකක් යවලා තිනවා. කරු එමෙතුමා කිව්වා අලුත් සේකුලර් එකේ එව්වේ නෑ කියලා. එම්ම ප්‍රාදේශීය ලේකම්තුමාට මන්ත්‍රීතුමාට අලුත් සේකුලර් එක යවලා තිනවා කියලා මං කියනවා.
ගරු අමාත්‍යතුමා පිළිතුරු ලබා දෙන්නට.
ගරු කතානායකතුමනි, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය ආයක ශ්‍රී ලංකා පොලිසිය ආගමනා විගණන දෙපාර්තමේන්තුව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ලේකම් කාර්යාලය ජාතික පොලිස් අභ්‍යාස ආයතනය ආදික ශ්‍රී ලංකා පොලිසිය 128යි ආගමනා විගණන දෙපාර්තමේන්තුව 149යි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩල විමර්ශන සිදු කරන මැත රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය විමර්ශන කරන මැත ජාතික පොලිස් අභ්‍යාස ආයතනය විමර්ශන කරන මැත. තුන ශ්‍රී ලංකා පොලිසිය ගිනි අවි යොදා ගැනීම සිදු කළ මනුෂ්‍ය ඝාතනයන් සම්බන්ධව ගිනි අවි භාවිතා කරමින් මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම තුවාල කිරීම සම්බන්ධව ගිනි අවි යොදා ගැනීම ඝාතනය කිරීමට තහනම් සතුන් ඝාතනය කිරීම සම්බන්ධව ආගමන විගණන දෙපාර්තමේන්තුව වීසා කාල ඉක්මවා මෙරට රැඳී සිටින විදේශිකයන් සම්බන්ධව වීසා කොන්දේසි කඩ කරමින් මෙරට රැඳී සිටින විදේශිකයන් සම්බන්ධව ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ව්‍යාජ තොරතුරු කූටලේඛන ඉදිරිපත් කර ඇති පුද්ගලයන් සම්බන්ධව. හතර ශ්‍රී ලංකා පොලිසිය මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් අත්අඩංගුවත් පුද්ගල සංඛ්‍යාව 241යි මනුෂ්‍ය ඝාතනට තැත් කිරීම තුවාල කිරීම සම්බන්ධව අත්අඩංගුවත් පුද්ගලයන් සංඛ්‍යාව 180යි ඝාතනය කිරීමට තහනම් සතුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවත් පුද්ගලයන් සංඛ්‍යාව 4යි එකතුව 425යි ආගමන විගණන දෙපාර්තමේන්තුව වියට්නාම් ජාතිකයන් 23 දෙනෙක් අත්අඩංගුවටගෙන තියෙනවා. පකිස්තාන් 2යි, බංගල්දේශ 106යි, ඉන්දියන් 56යි, චීන 4යි, තායි 6යි, පිලිපීන් 2යි, බුරින්ඩි 2යි, ඉතියෝපියානු 1යි, කෙන්යානු 2යි, උගන්ඩා 1යි, නේපාල 1යි, රුසියානු 3යි, නෙදර්ලන්ත 1යි, යේමන් 2යි, ඊශ්‍රායල් 4යි, ඕස්ට්‍රේලියා 1යි, ඉතාලි 1යි, සුඩාන 1යි, 219යි. ශ්‍රී ලංකා පොලිසිය 4 වෙනි ප්‍රශ්නේ, ශ්‍රී ලංකා පොලිසිය මනුෂ්‍ය ඝාතනය සම්බන්ධව පවර ඇති නඩු සංඛ්‍යාව 3යි, මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම තුවාල කිරීම සම්බන්ධව පවර ඇති නඩු සංඛ්‍යාව 3යි, එකතු 6යි. ආගමන විගණන දෙපාර්තමේන්තුව නඩු පැවරීම සිදු කර නැත. 1948 අංක 22 ආගමික විගාමික පනතේ සඳහන් පරිපාලන විධිදානුව රටින් පිටුවහල් කිරීම සිදු කරයි. ශ්‍රී ලංකා පොලිසිය මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ඇති ගිනි අවි T56 10යි, පිස්තෝල 5යි, රිවෝල්වර් 1යි, බඳින තුවක් සහ බෙහෙත් කොණ්ඩ තුවක් 5යි, බෝර 12 තුවක් 3යි, ගල් කටස් නැ විනත් 3යි, එකතුව 27යි. මනුෂ්‍ය ඝාතන කිරීම් තැත් කිරීම තුවාල තිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ඇති ගිනි අවි සංඛ්‍යාව 2යි, පිස්තෝල 7යි, රිවෝල්වර් 2යි, බඳින තුවක්කු 10යි, බෝර 12 තුවක්කු 7යි, ගල් කටස් 1යි, වෙනත් 4යි, සියල්ල 33යි. ඝාතනය කිරීමට තහනම් සතුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ඇති ගිනි අවි සංඛ්‍යාව බෝර 12 තුවක්කු 3යි. ඊයත අපරාධ වැරදිවලට අමතරව සැකකරුවන් නැතිව හෝ නොමැතිව සොයාගෙන ඇති සමස්ත ගිනි අවි සංඛ්‍යාව 2025-7/31 වන විට ගිනි අවි 2089ක් වේ. ඒ අතර T56-18යි, පිස්තෝල 49යි, රිවෝල්වර 44යි, AK-47 1යි, බඳින තුවක්කු බෙහෙත් කොටන තුවක්කු 1733යි, බෝර 12 තුවක්කු 189යි, ගල් කටස් 43යි, රිපීටර් 7යි, වෙනත් 5යි, එකතුව 2089යි. ආගමන විගණන දෙපාර්තමේන්තුව අදාළ නොවේ. ආ පැන නොනගි.
ගරු කතානායකතුමනි, මාගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, පහුගිය කාලේ පුරාවට විශේෂයෙන්ම අපි මේ ගෙවිච්ච මාස 8කට 10කට ආසන්න කාලය ඇතුළේ විශාල විමර්ශන ප්‍රමාණයක් කරලා අත්අඩංගුවට ගැනීම විශාල ප්‍රමාණයක් කරලා තියෙන බව පේනවා. ඒ වගේම මම පළවෙනි අතුරු ප්‍රශ්න විදිහට අහන්න කැමතියි, අපි දන්නවා මේ වෙනකොට අපේ රටේ විෂමත්වයේ ජාවාරම. එතන මේ අත්තරන්කොට ගැනීම පිටිපස්සේ සිටින බොහෝ දෙනෙක් වගේම බොහෝ ආයුධ මේ ජාවාරම් වෙනුවෙන් පාවිච්චි වෙනවා. මේ වන විට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ විෂමද්‍රව්‍ය මැඩලීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද කියලා.
ගරු කථානායකතුමනි, මේ වෙනකොට විෂමද්‍රව්‍ය වැටලීම් වඩා පුළුල් කරලා තියෙනවා. මේ සඳහා පොලිස් ස්ථාන මගින් සෝදිසි මෙහෙයුම් සිදු කරමින් පවතිනවා. සෑම පොලිස් වසමකම ඊට අමතරව ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන් යොදාගෙන පොලිසියත් ඒකාබද්ධව සෝදිසි මෙහෙයුම් දිගින් දිගටම සිදු කරමින් පවතිනවා. ඒ අරහා සමාජයට විෂමද්‍රව්‍ය සැපීම අඩාල කිරීම තමයි මූලික අරමුණ. ඒ වගේම අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය හරහා මද්‍රව්‍ය සඳහා තියෙන ඉල්ලුම අඩු කිරීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් මේ අවුරුද්දේ 6134ක් සැලසුම් කරලා තියෙනවා. මේ වෙනකොට එයින් 3000ක් පමණ වැඩසටහනක් කරලා තියෙනවා. ඊට අමතරව විදුහල්වල විදුහල්පතිවරු, ශිෂ්‍යනායකයන්ගේ සහ අධ්‍යක්ෂන්ගේ සහභාගිත්වයෙන් කමිටු පිහිටවමින් තියෙනවා. ඊට අමතරව මහජන ආරක්ෂක කමිටු හරහා මෙම විෂමද්‍රව්‍ය මර්ධනය කිරීම සඳහා මහජන සහභාගිත්වය ලබා ගන්න අවශ්‍ය කටයුතු කරමින් තියෙනවා.
ඔබ ගරු මන්ත්‍රීතුමා,
ගරු කථානායකතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය, මීට ඉහතදී ගරු ඇමැතිතුමා ලබා දුන් පිළිතුරු වලදී විශේෂයෙන්ම සඳහන් වුණා වීසා ඉවරවීමෙන් අනතුරුව අපේ රටේ විශාල ප්‍රමාණයක් අහු වෙලා තියෙනවා. එතන මේ වන විටත් අපට වැඩි වැඩි වශයෙන් ආරංචි මාර්ග ලැබෙනවා වීසා ඉවරවීමෙන් අනතුරුව අපේ රටේ රැඳී සිටිනවා කියලා. එතන මේ සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කරලා වෙලා ක්‍රියාමාර්ග ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සූදානම්ද?
ගරු කථානායකතුමනි, තමන්ගේ වීසා කාලය ඉක්මවීමෙන් අනතුරුවත් රට තුළ රැඳී සිටින පිරිස් සම්බන්ධයෙන් මේ වෙනකොට නීතිය ක්‍රියාත්මක කරමින් පවතින ඒ අනුව ආගමන විගණන පනත යටතේ ඔවුන් තමන්ගේ වීසා කාලය අවසන් වූ පසුත් මේ රටේ රැඳී සිටින අයවලුන් සම්බන්ධයෙන් මේ වෙනකොට විමර්ශන ආරම්භ කරලා තියෙනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ආගමන විගණන දෙපාර්තමේන්තුවට උපදෙස් දීලා තියෙනවා.
ගරු සුජීව දිසානායක මහතා, අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට.
සනා, ගරු කථානායකතුමනි ප්‍රශ්නේ.
නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි පිළිතුර දෙනවා. ප්‍රශ්නාංක 1 පිළිතුර මූලික පිරිවෙන්, මහා පිරිවෙන්, පිරිවෙන් විද්‍යායතන, දිභාෂා පිරිවෙන්, විශේෂ පිරිවෙන්, උදාහරණ විද්‍යෝදය විද්‍යාලංකාර, සීලමාත අධ්‍යාපන ආයතන සහ පිරිවෙන් අභ්‍යාස ආයතන 2. මූලික පිරිවෙන් 14, ප්‍රාචීන පිරිවෙන් 8. 3. අනිවාර්ය විෂයන් පාලි, සිංහල, සංස්කෘත, ඉංග්‍රීසි, ත්‍රිපිටක ධර්මය සහ ගණිතය. වෛකල්පික විෂයන් ඉතිහාසය, භූගෝල විද්‍යාව, සමාජ විද්‍යාව, සාමාන්‍ය විද්‍යාව, සෞඛ්‍ය, හින්දි, දෙමළ, පිරිවෙන් මණ්ඩල අනුමත විෂයන්. මහා පිරිවෙන් පාසල් විෂයන්ට අදාළ විෂයන්, ප්‍රාචීන විෂයන්ට අදාළ විෂයන්, පිරිවෙන් විද්‍යායතන පාසල් විෂයට අදාළ විෂයන්. ප්‍රශ්නාංක 4, මේ වන විට ඉහත පිරිවෙන්වල ඉගෙන ගන්න ලබන සිසුන් සංඛ්‍යාව 69108 කි. ප්‍රශ්නාංක 1, 2025 අයවැය ගැන පිරිවෙන් අධ්‍යාපන සඳහා වෙන් කර ඇති මුදල ප්‍රාග්ධන මිලියන 210යි, පුනරාවර්තන වියදම් සඳහා මිලියන 7308යි, එකතුව මිලියන 7518යි. 2. ඔව්, ඈ අදාළ නොවේ.
දර මන්ත්‍රීතුමා,
කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, ශ්‍රී ලංකාවේ පිරිවෙන් පද්ධතිය ගැන ඉතාම දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. විශේෂයෙන්ම සාම්ප්‍රදායික සම්භාව්‍ය විෂයන් බොහෝ ප්‍රමාණයක් පිරිවෙන් පද්ධතිය තුළ උගන්වනු ලබනවා. විශේෂයෙන්ම අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා කිපාකාට පාලි, සංස්කෘත, ත්‍රිපිටක ධර්මය ඇතුළු විෂයන්. නමුත් මම හිතන්නේ මේ වෙනකොට ලංකාව තුළ අධ්‍යාපන ලැබ භික්ෂුන් වහන්සේලා අති බහුතරයක් දෙනා විදේශීය රටවල ධර්ම ප්‍රචාරක කටයුතු නිරත වෙනවා. නමුත් අපේ පිරිවෙන් අධ්‍යාපනය තුළ විශේෂයෙන්ම අපි ගත්තොත් දත්ත විද්‍යාව, පරිගණක විද්‍යාව, තොරතුරු තාක්ෂණය, ඒ වගේම අන්තර්ජාල සම්බන්ධතා, ඒ වගේ විෂයපතයන් ඉගැන්වෙන්නේ නැහැ. තමා පළවෙනි අතුරු ප්‍රශ්නයට අහන්නේ ගරු කථානායකතුමනි, වර්තමාන ඉදිරිපත් වෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් තුළ එවැනි විෂයන් හා සම්බන්ධයෙන් පිරිවෙන් අධ්‍යාපනයට අවධානය යොමු කරලා තියෙනවද කියන එක.
ගරු කථානායකතුමනි, ස්තුතියි ප්‍රශ්නය සම්බන්ධයෙන්. ඔව්, මෙතෙන්දී මම මුලින් සඳහන් කරපු විදිහට පාසල් විෂයන්ට අදාළ පිරිවෙන් ආයතන තියෙනවා. පිරිවෙන් විද්‍යායතන විශේෂයෙන් ගත්තොත් එහෙම, එතකොට පාසල් විෂයන් මේ මොහොත දිගන්නන සියලුම් පිරිවෙන්වල අධ්‍යාපන ප්‍රසංස්කරණයට අදාළව ඉදිරි වසර තුර ප්‍රසංස්කරණයට අදාළ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට මේ කියපු තොරතුරු තාක්ෂණයේ පරිගණක විද්‍යාව සහ අන්තර්ජාතික සබඳතා සම්බන්ධයෙන් ලෝකයට ගැලපෙන විදිහට ප්‍රසංස්කරණ සිද්ධ වෙනවා. ප්‍රසංස්කරණ මාලාව මෙතෙන්ට ක්‍රියාත්මක වෙනවා. එතකොට ඉතිරි පිරිවෙන් සම්බන්ධයෙන් අපිට 1979 පිරිවෙන් 58 විෂමාලා සංසන්දනය කිරීම සංශෝධනය කිරීම සඳහා නැවත අරත් සංශෝධනයට යෑමේ අවශ්‍යතාවක් තියෙනවා. මේ සඳහා උපදේශක කාර්ය සභාව පත්කල් තියෙනවා.
අර කතානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය, පසුගිය ආණ්ඩුව යටතේ පසුගිය රජය යටතේ විසීම දහම් පාසල් සහ පිරිවෙන් ශේෂ්‍රයා සම්බන්ධ රාජ්‍ය අමාත්‍යාංශයක් ක්‍රියාත්මක වුණා. නමුත් පිරිවෙන් අධ්‍යාපනයේදී අමාත්‍යාංශය හරහා මම හිතන්නේ දැනෙන යමක් සිදු වුණා කියලා අපිට පේන්නේ නැහැ. මේ ආණ්ඩුව පෙවෙන්නවත් එක්ක මේ රාජ්‍ය අමාත්‍යාංශය විසිරලා යනවා. විසිරලා ගියත් නමුත් තාමත් ඒ රාජ්‍ය අමාත්‍යාංශයට ඉඳපු ඇතැම් නිලධාරීන් යම් යම් සේවාවන්තුල් නිරත වෙලා තියෙනවා. විශේෂයෙන්ම නව රජය මම හිතන්නේ කැබිනට් මණ්ඩලය තුලත් අනුකමිටු පත් කරලා තියෙනවා. පිරිවෙන් පන්ත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ පැත්තෙන් අන්නේ පිරිවෙන් පන්ත සංශෝධනය කිරීමට යම් යම් බාධාවන් සිදු වෙනවා. නිසයි නිලධාරීන් සම්බන්ධයෙන් අමාත්‍යාංශය හැටියට ඔබතුමන්ලා ගන්න පියවර කුමක්ද කියන එක සම්බන්ධයි මගේ ඊළඟ අතුරු ප්‍රශ්නේ.
කරු කතානායකතුමනි, මේ සම්බන්ධයෙන් 1979 පිරිවෙන් පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් උපදේශක කාරක සභාවේ සංවිතය ගත්තොත් එහෙම සියලු ත්‍රිනිකායක මහානායක ස්වාමින් වහන්සේලාගේ නියෝජිත ස්වාමින් වහන්සේලා ප්‍රාමාණික විෂයන් සම්බන්ධයෙන් වියතුන් සහ සවන්විත මේ කමිටුවක් තමයි තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් නිර්දේශ එතනින් තමයි එන්නේ. එතකොට අපි හිතනවා මේ ක්‍රියාවලියට, මේ සංශෝධන ක්‍රියාවලියට අදාළ ඒ විභවතාවන් සහිත කමිටුවක් අපිට තියෙනවා කියලා. ඒ නිසා මං හිතන්නේ මේ ක්‍රියාවලිය ඉදිරියට කරගන්න එක බාධාවක් නැති වෙයි කියලා. අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට කීප වතාවක් තියලා තියෙනවා මේ පිරිවෙන් සංශෝධන කිරීම සම්බන්ධයෙන් අදාළ මේ කමිටුවත් එක්ක. ඒ නිසා අපි ඉදිරිය සම්බන්ධයෙන් අපි සුබදායී තත්ත්වයක ඉන්නවා කියලා අපි හිතනවා. බොහොම ස්තුතියි.
ගරු ලාල් ප්‍රේමනාත් මහතා, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමින් ප්‍රශ්නය අසනවා.
ගරු කතානායකතුමනි, එතුමහන්නේ මාතර දිස්ත්‍රික්කයේ එක් එක් ප්‍රාදේශීයකම් කොට්ටාසයේ තිබෙන රෝහල් ප්‍රමාණ පිළිබඳව මම ඒකේ සියලුම රෝහල් පිළිබඳව හැමෝම එකෙන් ඉදිරිපත් කරනවා. ඒ වගේම ඒ රෝහල් වල ප්‍රතිකාර ලබා ගන්නා පුජ්‍යලයන් සංඛ්‍යා පිළිබඳවත් අහනවා. මාතර දිස්ත්‍රික්කයේ මාතර දිස්ත්‍රික් මහ රෝහල ඇතුළු ප්‍රාදේශීය වෛද්‍ය සත්කාර ඒකක දක්වා ගත්තහම ඔක්කොම 38ක් පවතිනවා. ඒ 38 2024 වර්ෂයේදී බාහිරෝගී අංශයෙන් 21,60,903ක් ප්‍රතිකාර රගෙන තියෙනවා. අභ්‍යන්තර රෝගීන් හැටියට 237,205ක් ප්‍රතිකාර ලබාගෙන තියෙනවා. සායන වලින් 11,31,443ක් ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. මේ සියලු ලේකන සභාගත කරන්නම්. ආ දෙක දෙනියායේ මූලික රෝහල වර්ෂ 100කට වඩා පැරණි බව දන්නවාද? ඔව්, දැන්ට සොයාගෙන ඇති ලිඛිත සාධක අනුව දෙනියායේ මූලික රෝහල වසර 127ක් පැරණි වේ. ආ තුන එම රෝහල මේ වනේ නායාමයේ තර්ජනයකට මුහුණ දී අවදානම් තත්ත්වයක ඇත. ඔව්, ඒ සම්බන්ධයෙන් ගන්න පියවර දැනට රෝහල නව ස්ථානයක ඉදිකිරීමට සැලසුම් සකස් කර ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවට යොමු කරන කටයුතු කළ තියෙනවා. ඊට අවශ්‍ය ප්‍රතිපාදන 2026 අයවැය යෝජනා මගින් වෙන්කර දෙන ලෙසට මහා භාණ්ඩාගාරයේ වෙතින් ඉල්ලීමකුත් කළ තියෙන්නේ. ශක්්‍යතා අධ්‍යයනයකින් පසු සකස් කරන ලැබූ ව්‍යාපෘති යෝජනාව අනුව පවතින මූල්‍ය ප්‍රතිපාදන සහ රෝගී සත්කාර සේවා ධාරිතා අවශ්‍යතා අනුව ඇඳන් 300ක මූලික රෝහලක් දෙනියායට ඉදිකරන්න අපි බලාපොරොත්තු වෙනවා. නව රෝහල ඉදිකරන තෙක් පවතින ස්ථානයේ සුරක්ෂිත රෝගී සත්කාර සේවාවක් වෙනුවෙන් අධි අවධානම් නායාම් ස්ථාන ස්ථායීකරණය හා අභ්‍යන්තර අවකාශ කළමනාකරණ ක්‍රියාවලියක් මේ වනට සිදු කරමින් පවතිනවා. ඊළඟ කොටස ආ පැන් නොනගී.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ඇමතුමා ප්‍රකාශ කර වගේ ඔහුගේ පුළුල් ඒ පිළිබඳ පුළුල් දැනුමත් සහිතව මේ රෝහල ඓතිහාසික රෝහලක් විශේෂයෙන් සුදු ජාතිකයන් ඉතින් වතුකම්කරුවන් වෙනුවෙන් ඉදිකරපු ඓතිහාසික රෝහලක් මට දැනගන්න අවශ්‍යයි වැඩිම මුදලක් මාලිමා රජය විසින් අප රජය විසින් වෙන් කරලා සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා සෞඛ්‍යයේ ඉදිරි වැඩපිළිවෙළ තුළ මේ දෙනියාය රෝහල ඉදිකන් රෝහල් සංඛ්‍යාව හරි ඒ ස්ථාන ගත වෙන තත්ත්වය මොකද්ද කියලා දැනගන්න කැමතියි ඇමතුමාගෙන් මම.
ගරු කතානායකතුමනි, අත්‍තරම දැනට එක මූලික රෝහලක් හැටියට පවතින්නේ ද අපිට තියෙන ගැටලුව තමයි ඔබතුමා දන්නවා. මේ රෝහල් වර්ගීකරණයේදී අපි වර්ග කළා තිබෙන රෝහලට අවශ්‍ය කරන පහසුකම් සම්පූර්ණ කිරීම තමයි ඊළඟ බලාපොරොත්තුව. මොකද මෙතනින් එහාට යන්න තිබෙන්නේ දිස්ත්‍රික් මහ රෝහලක් දක්වා, දැනට දිස්ත්‍රික් මහ රෝහලක් මාතර දිස්ත්‍රික්කේ පවතිනවා. දැනට අපිට මොකද මේ මූලික රෝහල් බී කැටගරියකේ තියෙන රෝහලක්. තවත් අපිට පහසුකම් දෙන්න පුළුවන් නම් අපේ ජාතික සැලැස්මට අනුව ඒ රෝහලක් බවට තමයි පත් කරන්න තිබෙන්නේ. නමුත් ඒ ගැන තවම අපි සාකච්ඡා කළා නැහැ. මේ තිබෙන මූලික රෝහලේ පහසුකම් උපරිමයට ලබා දීමට කටයුතු කරන්න පුළුවන්.
අරු කතානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය විශේෂයෙන් මේක ඉතාමත් ඈත ප්‍රදේශයක පිහිටපු, දුෂ්කර ප්‍රදේශයක පිහිටපු රෝහලක්. අපි දන්නවා වෛද්‍යවරු බොහෝ ප්‍රමාණයක් රට හැරගියපු මොහොතක සමහරත් අය තම නාගරිකව රෝහල් කරා සංක්‍රමණය වෙමින් තමගේ වෘත්තිය කටයුතු කරන කාලයක මෙම රෝහලේ වෛද්‍ය අධිකාරිතුමා ඇතුළු විශේෂයෙන් තවම රැඳී ඉන්න විශේෂඥ වෛද්‍යවරු පිරිසක් සහ සේවකයන් අති බහුතරයක්, තම සුළුතර ප්‍රමාණයක් තමන්ගේ ආකල්ප වෙනස් කර නොගෙන තවමත් පැරණි ආකල්පවල ඉඳගෙන කටයුතු කරන මම නිරීක්ෂණය කළ තියෙනවා. ඒ නිසා ගරු ඇමතුමාගෙන් මම දැනගන්න කැමැති එවැනි විශේෂ තත්ත්වයන් තුළ වැඩ කරන, දුෂ්කර තත්ත්වයන් තුළ වැඩ කරන එවැනි සෞඛ්‍ය සේවයේ නිලධාරීන් වෙනුවෙන් යම්කිසි වැඩපිළිවෙළක් තියෙනවද, ඔවුන් නැගීමක් හෝ ඔවුන්ගේ ඒ සේවාව ප්‍රබෝධමත් කිරීම සඳහා.
ගරු කතානායකතුමනි, අතරම අපේ රටේ සෞඛ්‍ය සේවාව මේ තත්ත්වෙන් පවත්වාගෙන යාමේදී මේ කාර්ය මණ්ඩලය කරන සේවය ගැන ඔබතුමාට අමතුවෙන් කියන්න ඕනේ. මේ ප්‍රදේශයේ පමණක් නෙමෙයි, බොහෝ රෝහල්වල ඒ තත්ත්වය තමයි පවත්වාගෙන යන්නේ. ඉතින් මම හිතනවා ඒ අයට අපිට කරන්න පුළුවන් හොඳම ඇගවීම තමයි ඒ රෝහලේ කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය කරන භෞතික සම්පත් සහ තාක්ෂණයේ උපරිම ප්‍රමාණය ලබා දෙන එකත්, ඒකට අවශ්‍ය සහාය කාර්යමාණ ලබා දෙන එකත්. ওই ටික දුන්නොත් ඒ අය ඇත්තටම මේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ඉතාම සතුටෙන් සේවය කරાવી. ඊට අමතරව කොහොමත් අපි පසුගිය ආයවැයදිත් රෝහල් කාර්යමාණලේ පමණක් නෙමෙයි සමස්ත රජයේ සේවකයන්ට හොඳ මූලික වැටුප් වැඩවීමක් ලබා දුන්නා. ඒ මූලික වැටුප් වැඩවීම මත පදනම් වෙලා ඕටි අමතර දීමනා පීඑච් තුල ඒවා ලබා දෙනවා. ආර්ථිකයේ වර්ධනය ප්‍රමාණයට මේ අයට තවත් දීමනා ලබා දෙන අපි කටයුතු කරනවා. ඒ ගැන ඉතින් ආර්ථිකය වර්ධනය වීමත් සමග මුදල් අමාත්‍යාංශ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා.
ගරු ආචාර්ය එම් එල් ඒ එම් ඉස්බුල්ලා මහතා, කුෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරුකරන් උමහානාස. ගතනායකතුමනි, අයන්න එකට පිළිතුර ඔව් ක්‍රමංක දෙක මඩකලපු දිස්ත්‍රික්කයේ මන්මුනේපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ 2017/1 සිට 2025/3/31 දක්වා වූ කාලවකවානු තුළ රජයේ ඉඩම් සඳහා ලබා දුන් දීමනා පත්‍ර ඉඩම්වල පදිංචි පුද්ගලයන්ගේ නාමලේඛනය යමනුම එක ලෙස දක්වලා තියෙන එක දිග නාමලේඛනයක්. ඒක යමනුම එක විදිහට ඉදිරිපත් කරනවා. ඒ වගේම රෝමිලකම් දෙකේ ඊළඟ එක මේ මඩකලපුවේ දිස්ත්‍රික්කයේ මන්මුනේපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ 2017/1 සිට 2025/3/31 දක්වා වූ කාලවකවානු තුළ රජයේ ඉඩම් සඳහා ලබා දුන් බලපත්‍ර ඉඩම් වල පදිංචි කට්ටියගේ නාමලේඛනය හැමුණුම දෙක විදියට සඳහන් කරලා තියෙනවා. ප්‍රශ්නය ආයන්නට පිළිතුර අදාළ නොවේ.
කරමැතුමනි, උරුමේ ග්‍රාන්ට් වැඩසටහන තාම ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා අහන්න කැමතිමත් මට.
උරුමය කියලා මේ නිදහස් දීමන පත්‍ර දීම සම්බන්ධ වැඩසටහන සම්බන්ධයෙන් නීතිමය ගැටලුවක් තිබෙනවා. ඒ නිසා අපි කැබිනට් මණ්ඩලය විසින් මේ සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් පත් කරා. ඒ විද්වත් කමිටුවේ වාර්තාව ඉදිරිපත් කරා. ඒ වාර්තාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ තියෙනවා. කැබිනට් මණ්ඩලයේ මේ සඳහා නීතිපතිගේ උපදෙස් ගන්න තීරණය කළ තියෙනවා. ඒ නිසා තමයි මේක තාවකාලිකව නවත්තලා තියෙන්නේ. නීතිපතිගේ උපදෙස් ලැබුණු වහාම අපි ඒක ක්‍රියාත්මක කරන්න සූදානම්.
මගේ දෙවෙනි ප්‍රශ්නය කරු කතානායකතුමනි, මහනාර සභා නහර සභා ප්‍රදේශවල විශාල දුප්පත් ගාම තියෙනවා. නමුත් ඒ ප්‍රදේශවලට මේ උරුමය වෙදසටරන ක්‍රියාත්මක වුණේ දුන්නේ නැත්නම් මේ ග්‍රාන්ඩ් එක දෙන්නේ ප්‍රාදේශ සභා බල ප්‍රදේශයේ විතරක්. ඔබතුමා මේ මහනාර සභා නහර සභා තුල තියෙන දුප්පත් ගමනවලට මේ වෙදසටරන නැත්නම් ග්‍රාන්ඩ් දෙන්න ඔබතුමා කටයුතු කරනවද?
එකක් මේ උරුමේ නමින් නිදහස් දින බලපත්‍ර ලබා දීමේ වැඩසටහන తాවකාලික නවත්තලා තියෙන නිසා මට මේකට ඇත්තටම පිළිතුරක් දෙන එක ගැලපෙන්නේ නැහැ. නමුත් එතුමා කියන අහන ප්‍රශ්නෙට මේ මහනගර සභාව විදිහට ගැසට් කරාට පස්සේ ඒවල ඔක්කොම මේ අපි දෙන්නේ දීර්ඝකාලීන බලපත්‍ර. යමෙක් ඉන්නව නිවසක් හදාගෙන එයාට දීර්ඝකාලීන බලපත්‍රයක් දුන්නාම අවුරුදු 30ක් යා ගෙවල ඉවර වුණාම එයාට සින්නක්කර හම්බ වෙනවා. එතකොට මං දන්න විදිහට ඒ නිදහස් දීමන පත්‍රයක් දෙන්න බෑ මේ ගෙවණෙක් කෙනෙකුට. බදු ගෙවන්න බෑ, බදු ගෙවල ඉවරුනහම තමයි ඇති වෙන්නේ. නමුත් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල තියෙන්නේ ඒවල අර ඉඩම් සංවර්ධන ආජ්ජම් පනත යටතේ නොමිලේ ඉඩමක් දෙන්න පුළුවන් ගොවි පන්ති කට්ටියට. නමුත් මහනගර සභා සීමා ඇතුලේ ගොවි පන්ති කියලා සැලකෙන්නේ නැහැ. මහනගර සභා සීමා ඇතුලේ ඒක වෙන්න පුළුවන් ඒක තියෙන ගැටලුව. කෙසේ වෙතත් මේ උරුමය කියලා ගිහින් වැඩසටහන් తాවකාලික නවත්තලා තියෙන නිසා එතුමා ඉල්ලන ඉල්ලීම අපිට කරන්න වෙන්නේ ඒකේ නිශ්චිත තීරණය ආවට පස්සේ.
ගරු අජිත් ගියාන් මහතා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු අමාත්‍යතුමාගෙන් අහනවා කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, 1A ඔව් A2 වරිමර වෙනි අවස්ථා නිරීක්ෂණය වේ. A හලාවත කොට්ටාසේ වෙන්නප්පුවේ සිට පුත්‍රම කොට්ටාසේ වනාතුවිල්ලෝ පොලිස් බල ප්‍රදේශය දක්වා වූ වෙරළ තීරයේ මුහුදු මාර්ගයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී භාණ්ඩ රැගෙන එන බැවින් මේ මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි ඒ පොලිස් ස්ථාන මගින් රාත්‍රී ජංගම සංචාර, දිවා යතුරු පැදි සංචාර සහ වෙනත් සංචාරයන් මගින් සැක කටයුතු පුද්ගලයන් හා වාහන පරීක්ෂාවන් සිදු කිරීම සහ පුද්ගලික ඔත්තුකරුවන්, බුද්ධ්‍යංශල නිලධාරීන් හා විශේෂ කාර්යාංශල නිලධාරීන් මගින් තොරතුරු ලබා ගැනීම මෙහෙයුම් සිදු කිරීම ද නාවික හමුදා නිලධාරීන්ගේ සහාය ලබා ගැනීම බැටලින් සිදු කිරීම, ස්ථිර මාර්ග බාධක සහ ක්ෂණික මාර්ග බාධක මගින් නිරතුරුවම වාහන පුද්ගලයන් පරීක්ෂා කිරීමට ලක්වන අතර මගින් මුහුදු මාර්ග ඔස්සේ ගෙනෙනු ලබන මත්ද්‍රව්‍ය සහ වෙනත් නීතිවිද්‍ය ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම, නාවික හමුදා සහ ශ්‍රී ලංකා පොලිසිය අතර ඒකාබද්ධ මෙහෙයුම් වැඩි කිරීමට පියවර ගැනීම හා මනා සම්බන්ධකරණයෙන් පවත්වා ගැනීම, දීවර තොටුපළ පරීක්ෂා කිරීමට විධිමත් වැඩපිළිවෙලක් මේ වෙනකොට සකස් කර ක්‍රියාත්මක කිරීම, මහජන ආරක්ෂක කමිටු මගින් හා ඔත්තුකරුවන් මගින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පෙරවැරදිකරුවන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කර තිබීම, වෙරළ තීරයන් ආසිතව මත්ද්‍රව්‍ය ජාවරම් මැඩලීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් එම ප්‍රදේශයේ ආවරණය වන පරිදි නිරන්තර විමර්ශන ආවේක්ෂණ රාජකාරිය සඳහා නිලධාරීන් යොමු කිරීම හරහා විස මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු අඩාල කිරීමට ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම, විස මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ආනයනය කිරීම, ජාවාරම් කිරීම සහ ඊට අනුබල දීම සම්බන්ධයෙන් වන ආදීනව සම්බන්ධයෙන් ධීවර ප්‍රජාව දැනුවත් කිරීම සඳහා ධීවර අමාත්‍යාංශය එක්ව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් වැඩසටහනක් සකස් කර ඇති අතර ඒ ඉදිරියේදී ක්‍රියාවට නැමිනු නියමිතය. ශ්‍රී ලංකා පොලිසිය සඳහා වෙරළ තීරයේ ගමන් කළ හැකි වාහන ලබා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වෙනකොට සකස් කරලා තියෙනවා. ඈ පැනනො නැගී.
ගරු අමාත්‍යතුමනි, මගේ පළවෙනි ප්‍රශ්නය මේ වෙරළ තීරයේ ඉතිහාසයේ ඉඳලා අපි දන්නවා මේ ජාවාරම් වලටම ප්‍රසිද්ධ මුහුදු තීරයක්. හැබැයි මේ වෙනකොටත් මේ ක්‍රියාවලිය බරපතල ඉදිරි සිදු වෙනවා. ඊයේ දිනේදීත් අපි දැක්කා මේ මත් කුඩු මත්ද්‍රව්‍ය වලට අමතරව තවත් ඖෂධ සහ වෙනත් සායනික බහණ්ඩ මේ ප්‍රදේශයට ගෙනල්ලා තිබුණා. මම හිතා කිලෝ 800ක් වගේ ප්‍රමාණයක් එන්නස්සා මේ ඖෂධ ගෙනල්ලා තිබුණා. දැන් මෙහෙම ගත්තාම විස මත්ද්‍රව්‍ය වගේම අනිකුත් දේවල් ගොඩක් ගේනවා. කුෂිකර්ම ශේෂ්ත්‍රය දාලා මේවා දෛනිකව ගේන බවට තමයි අපිට තොරතුරු තියෙන්නේ. මේ අල්ලන ප්‍රමාණයක්, අතනට ගන්න ප්‍රමාණයත් වැඩිය විශාල ප්‍රමාණයක් මේ ප්‍රදේශ වලට එනවා කියන එක තොරතුරු තියෙනවා. එතකොට දැන් ප්‍රශ්නේ ඔබතුමාටගෙන් අහන්නේ, දැන් මේ 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 වැටලීම් කරලා මේ අතනට ගන්න බහඬ
මේ ද්‍රව්‍යයන් බාර දීම සඳහා මේ රේගු පනතානුව තමයි ඔවුන්ට වැඩ කටයුතු කරන්න වෙලා තියෙන්නේ. එක්කෝ නාවික හමුදාවෙන් ගේන්න ඕන කරුණායකට රේගුවට. හැබැයි ඒ ක්‍රියාවලිය ඇතුළේ ඔවුන්ට වෙන අපහසුතාවයන් ටික එක පැත්තකින් අනිත් පොලිසියට බාර දෙනවා, නැත්නම් සුරබ්බත් දෙපාර්තමේන්තුව නිලධාරීන්ට. මේ ක්‍රියාවලියේ තියෙන අවිධිමත්කම නිසා අපිට දැනෙනවා මේ වැටලීම් හරියට සිදු වෙන්නේ නැහැ. මේ කස්ටම් එක ඔෆිස් එකක් ඒ ප්‍රදේශයේ දළුවේ ප්‍රදේශයේ තිබුණත් ඒ ක්‍රියාවලිය හරියට ඒ අඩුපාඩු නිසා එතන ඒව බහන්න බහර ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධව විධිවත් වැඩපිළිවෙළක් තියෙනවද? මේ කස්ටම් එකේ ඔෆිස් එකක් පුත්ලන් දිස්ත්‍රික්කයට ඒ ප්‍රදේශයට යොදවලා ඉවරලා මේ සම්බන්ධව කටයුතු කරන්න ඔබ වැඩපිළිවෙළක් තියෙනවද කියලා අහන්න කැමතියි.
ගරු කතානායකතුමනි, මේ සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරලා විධිමත් වැඩපිළිවෙළක් යොදන්න කටයුතු කරන්නම්. දැනට මම මේ අවස්ථාවේ ප්‍රකාශ කළේ පොලිස් දෙපාර්තමේන්තුව යටතේ පවතින ආයතන සහ නාවික හමුදාව ඒකාබද්ධව කරන වැටලීම් සම්බන්ධයෙන්. කෙසේ වුවත් ගරු මන්ත්‍රීතුමා මතු කරපු ප්‍රශ්නේ සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුව සාකච්ඡා කරලා ඒ වැඩපිළිවෙළ විධිමත් කරන්න කටයුතු කරන්නම්.
මගේ දෙවෙනි ප්‍රශ්න විදිහට ගරු අමාත්‍යතුමනි, අපි දන්නවා ඉන්දියන් බොටම් ට්‍රෝලින් නිසා එක පැත්තකින් මේ සීමාවට මේ නීති වරුද්දී ක්‍රියාවලිය සිදු වෙන නිසා බලපෑමක් තියෙනවා. අනිත් එක තමයි මේ බෝට්ටු වලිනුත් මේ මත්ද්‍රව්‍ය සහ මේ බහන්ඩ එනවා කියලා නාවික හමුදාව පැත්තෙන් අපිට වාර්තා කරනවා. හැබැයි මෙවුන්ට අත්අඩංගුවට ගන්න බැහැ මේ විශාල ලෙස තියෙන මේ බෝට්ටු වල. ඒක පරික්ෂා කරන්න බැහැ. ඒ නිසාම ඇත්තටම මේ ක්‍රියාවලිය සාර්ථකව කරගන්න බැරි තැනට පත් වෙලා තියෙනවා. මේ සෑම දෙයක්ම ගත්තාම මේ කලාපෙට ඔබතුමා පැහැදිලි කරා වගේම විශේෂ මෙහුමක් කරලා විශේෂ මෙහුමක් විදියට කෙටි කාලීනව මෙහුම අධ්‍යයත් කරලා මේක අත්අඩංගුවට ගැනීම සිදු කරන්න කියලා ඔබතුමා ඉල්ලනවා. මේ සඳහා වැඩිපල්ලා කඩිනමින් හදන්න කියලා විශේෂයෙන්ම ඉල්ලනවා.
අරු කතානායකතුමනි, පසුගිය සතියේ දිනකත් අපි කල්පිටිය ප්‍රදේශ ආශ්‍රිතව සෝදිසි මෙහෙයුම් දියත් කළා. ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධ කරගෙන ගරු මන්ත්‍රීතුමා සඳහන් කරන පරිදිම ඉදිරි කාලයේදී නාවික හමුදාවත් ත්‍රිවිධ හමුදාවත් නැත්නම් පොලිසියත් ඒකාබද්ධව සහ ධීවර අමාත්‍යාංශ සමග අපි සාකච්ඡා වට කීපයක් පැවැත්තුවා. ඒ සියලු ආයතන ඒකාබද්ධව මේ මත්ද්‍රව්‍ය විෂමත්ද්‍රව්‍ය මෙරට පැමිණීම වගේම නීති විරෝධී භාණ්ඩ මෙරට පැමිණීම සම්බන්ධයෙන් ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කරන්න ඉදිරියේදී කටයුතු කරන බව මේ සභාවට කියන්න කැමැති ගරු කතානායකතුමා.
දෙවෙනි වටේ ප්‍රශ්න අංක 4 ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය අග්‍ර අමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, රෝහිණි කුමාරි විජේරත්න මන්ත්‍රීතුමිය වෙනුවෙන් අග්‍ර අමාත්‍යතුමිය අධ්‍යාපන උසස් අධ්‍යාපන වෘත්තීය අධ්‍යාපන ඇමතුමියගෙන් අහනවා.
ගරු කතානායකතුමනි, පිළිතුර සභාගත කරනවා.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.
ගරු කතානායකතුමනි, මෑතකදී ජාතික තරුණ සේවා සභාව විසින් නිකුත් කළ 2/11/25-1 දරණ චක්‍රලේඛය මගින් 2025 මැයි 23 වෙනි දිනට පෙර පිහිටුවා තිබූ සියලු යෞවන සමාජවල නීත්‍යානුකූල භාවය අහෝසි කර නව යෞවන සමාජ පිහිටුවීමේ ප්‍රතිසංවිධානය කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කරලා තිබෙනවා. එහිදී සියලුම යෞවන සමාජ දේශපාලනීකරණයට ලක්කොට ඇති බවට චෝදනා රැසක් ආණ්ඩුවට එල්ල වී තිබෙනවා. විශේෂයෙන්ම මෙහිදී දේශපාලන උවමනාවන් මත යෞවන සමාජයන් සඳහා විධායක නිලධාරීන් පත්කර ගැනීමේ වැඩපිළිවෙළක් දියත්වන බවට ඉතාමත්ම පැහැදිලිව සාක්ෂි සහිතව තොරතුරු වාර්තා වෙනවා. මෙය යෞවන සමාජ පද්ධතියේ ස්වෛරී භාවය හා ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් ක්‍රියාත්මක වීම අවදානමට ලක් කරමින් නව නියෝගමාලාවක් මගින් දේශපාලන හිතවතුන් සඳහා වාසියක් ලබා දීම උත්සාහයක් බව බොහොම පැහැදිලිව පෙනී යනවා. එම නිසා මේ සම්බන්ධයෙන් ආණ්ඩුව මෙම සභාවට කරුණු දැක්වීමක් සිදු කළ යුතුයයි අවධාරණය කර සිටිනවා. ඒ අනුව පහත සඳහන් ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම රජෙන් බලාපොරොත්තු වෙනවා.
ජාතික තරුණ සේවා සභාව විසින් අංක 2 ඇලීරක් 11 ඇලීරක් 25 ඇලීරක් 1 යටතේ නිකුත් කර ඇති චක්‍රලේඛයේ 90 නව යෞවන සමාජ පිහිටුවීම හෝ ප්‍රතිසංවිධානයට කටයුතු කිරීමේදී යෞවන සමාජ දේශපාලනීකරණයට ලක්කොට ඇති බවට එල්ලවන චෝදනාවන් රජය පිළිගන්නේද? නොයසේනම් දිවයිනේ බොහෝ යෞවන සමාජවල උදාහරණයක් වශයෙන් ගත්තොත් කළුතර, පොළොන්නරුව, බදුල්ල, කෑගල්ල, ගම්පහ, හම්බන්තොට, නුවරඑළිය, කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවක විධායක තනතුරු සඳහා ආණ්ඩුවස්සේ දේශපාලන හිතවතුන් පමණක් පත්කර ගැනීම සඳහා වූ වැඩපිළිවෙලක් දියත් කිරීම යෞවන සමාජ දේශපාලනීකරණය කිරීමක් නොවන්නේ. නැතහොත් ජාතික තරුණ සේවා සභාව විසින් නිකුත් කර ඇති 2025/5/16 දින ඇති ලිපිය මගින් 2025/5/23 වෙනි දිනට පෙර පිහිටුවා ඇති සියලුම යෞවන සමාජවල නීත්‍යානුකූලභාවය අහෝසි කොට නව යෞවන සමාජ පිහිටුවීම හෝ ප්‍රතිසංවිධානය කිරීමේ ආණ්ඩුවේ මුඛ්‍ය පරමාර්ථය කුමක්ද? ජාතික තරුණ සේවා සභාව විසින් සමස්ත යෞවන සමාජ සඳහා බලපැවැත්වෙන පරිදි එක් ස්ථාවර නියෝග මාලාවක් ඉදිරිපත් කර තිබේද? එම ස්ථාවර නියෝග මෙම සභාවට ඉදිරිපත් කරන්නේද? ජාතික තරුණ සේවා සභාව මගින් ඉදිරිපත් කර ඇති නව ස්ථාවර නියෝග මගින් යෞවන සමාජයක විධායක තනතුරක් දැරීම සඳහා අවම වශයෙන් වසර 2ක් හෝ කාලයක් ක්‍රියාකාරී සමාජිකයෙකු වශයෙන් කටයුතු කළ බවට වන නියෝග වෙනස් කොට ඇත්තේද? එය හුදෙක්සිය දේශපාලන හිතවතුන් යෞවන සමාජයේ විධායක තනතුරු සඳහා පත්කර ගැනීමට සිදු කළ ක්‍රියාදාමයක් නොවන්නේද? ඒ යෞවන සමාජ ව්‍යවස්ථාව අතික්‍රමණය කිරීමක් වශයෙන් රජය පිළිගන්නේද? මම මේක අවස්ථාවක් කරගන්නවා ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මේ දේශපාලනීකරණයට ලක් වෙලා මේ සිදුවුණු සිදුවීම් සියල්ලක් ලේඛනගතව තිබෙනවා. ඒවා හැන්සාත්ගත කරන්නට මම බලාපොරොත්තු වෙනවා. නාරම්මල, මාවනැල්ල, නුවරයාය, කෑගල්ල, රඹුක්කන, උඩුගම මම මේ කීපයක් විතරයි සඳහන් කරන්නේ. විශේෂයෙන්ම මේ තොරතුරු ටික හැන්සාත්ගත කරනවා, සභාගත කරනවා. මේ පිළිබඳව නිශ්චිත පිළිතුරක් ඒ අදාළ අමාත්‍යවරයාගෙන් මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙනවා. ඒ පිළිතුරට පෙරලා මට ප්‍රශ්න කරන්නටත් අවස්ථාව ලබා දෙන්නේ කියලා ගරු කතානායකතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා. ස්තුතියි.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමෝ,
විපක්ෂ නායකතුමා විසින් ඉදිරිපත් කරපු ප්‍රශ්නයේ පළවෙනි ප්‍රශ්නේද පිළිනොනගී, ඒ වගේම 2, 2, 11 ඇලීරක් 25 එක චක්‍රලේඛනය මගින් දේශපාලනීකරණයක් සිදු කර නොමැත. දෙවැනි ප්‍රශ්නය, වයස අවුරුදු 15-29 අතර තරුණ තරුණයන් සම්බන්ධ කරගනිමින් දිවයින පුරා යෞවන සමාජ පිහිටවා එහි තරුණ තරුණයන් බහුතර ඡන්දයෙන් තෝරාපත් වෙන තරුණ තරුණයන් ප්‍රාදේශීය බලමණ්ඩලවලටත් දිස්ත්‍රික් බලමණ්ඩලවලටත් තෝරාපත් කරගෙන ඇත. එම ක්‍රියාවලිය තරුණ තරුණයන් අතර ඡන්දයක් මාර්ගයෙන් සිදු කරන අතර කිසිදු දේශපාලන ක්‍රියාවලියක් හෝ හිතවත්භාවයක් මත පදනම්ව සිදු කළ නොවන ලෙසක් සිත ඉතා පැහැදිලිව සඳහන් කරමි. තුන්වෙනි ප්‍රශ්නය, සෑම වසරකම යෞවන සමාජ සම්මේලන ප්‍රතිසංවිධානය කිරීම ජාතික තරුණ සේවා සභාවේ සාමාන්‍ය ක්‍රියාවලියක් වන අතර එහිදී ක්‍රියාකාරී යෞවන සමාජ ප්‍රතිසංවිධානයත් ක්‍රියාකාරී නොවන යෞවන සමාජ අලුතෙන් පිහිටවීමත් සිදු කරනු ලබයි. ඒ අනුව නව වසරේ යෞවන සමාජ පිහිටවීම හෝ ප්‍රතිසංවිධානය කිරීමේ තරුණ සේවා නිලධාරීන්ට බලය ලැබෙන සභාපති අධ්‍යක්ෂක ජෙනරාල් විසින් චක්‍රලේඛණයෙන් බලය ලබා දීමෙන් පසුව ඒ අනුව 2025 වර්ෂයේදී ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජෙනරාල් විසින් නිකුත් කරනු ලබු චක්‍රලේඛණය යටත්ව සක්‍රීය යෞවන සමිති ප්‍රතිසංවිධානය කිරීමත් සක්‍රීය නොවන යෞවන සමාජ නව යෞවන සමාජ පිහිටවීමත් කළ ඇත. හතරවෙනි ප්‍රශ්නය, මෙම යෞවන සමාජ පිහිටුීමේ ක්‍රියාවලිය සඳහා ස්ථාවර නියෝග මාලාවක් නිකුත් කර ඇති අතර එය සභා සම්මත කිරීම හෝ එයට තවදුරටත් ස්ථාවර නියෝග එකතු කිරීමට යටත්ව ජාතික තරුණ සේවා සභාව විසින් ස්ථාවර නියෝග නිකුත් කර ඇත. පස්වන ප්‍රශ්නය යෞවන සමාජයේ විධායක තනතුරු සඳහා අවම වශයෙන් වසර දෙකක කාලයක් ක්‍රියාකාරීව සමාජිකත්වයේ දැරිය යුතුයි යන්න කිසිදු නියෝගයක් නොමැති අතර මේ වසරේ ඉදිරිපත් කර ඇති චක්‍රලේඛනයේ මගින් සෑම තරුණයෙකුටම යෞවන ව්‍යාපාරයට ඇතුළත් වීමට ඉඩ ප්‍රස්ථාව විවර කර ඇත. ඒ තුළින් විවස්ථාව හා චක්‍රලේඛනයට අනුව තරුණ තරුණයන්ට තනතුරු දැරීමේ අයිතිය තහවුරු කර ඇත.
ඔබතුමාට
එක කතානායකතුමනි,
ඔබතුමාට එක විපස්සනායකතුමා, ඔබතුමාට එක පැහැදිලි කර ගැනීමකට අවස්ථාව තියෙනවා.
ගරු කතානායකතුමනි, ස්තුතියි. විශේෂයෙන්ම මේ ප්‍රශ්නේ අපි ඉදිරිපත් කරේ ඇත්ත වශයෙන්ම මේ යෞවන සමාජ ග්‍රාම සේවා වසමෙන් බිහි වෙලා ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට ඇවිල්ලා දිස්ත්‍රික් මට්ටමට, ඉන්පසු ජාතික මට්ටමට එනකොට ඒක පක්ෂ බෙදීමෙන් තොරව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකට ඕනම තරුණයෙකුට, තරුණියකට තමන්ගේ හැකියාව, කුසලතාවය, දක්ෂතාවය, නිපුණතාවය මත පහළම තලයේ සිට ගමේ යොවුන් සමාජයේ සිට ඉහළට එන්නට ඒ ඉනිමග නිර්මාණය වෙලා තිබෙනවා. හොඳම නිදසුණක් මම කියන්න කැමතියි මේ එකමුතු භාවය පක්ෂ බෙදීමෙන් තොරව හෝ වෙනත් ජාති ආගම් කුලමල තරාතිරම් ભેදෙන් තොරව ක්‍රියාත්මක වීමේ හොඳම නිදසුණක් තමයි ප්‍රථම වතාවට යවුන් පාර්ලිමේන්තුව හා යවුන සමාජ සම්මේලන එකතු වෙලා මේ තරුණ සේවා සභාවත්, ඒ යවුන් සමාජත්, ඒවට සම්බන්ධ සියලුම තරුණයන් සම්බන්ධ කරගෙන අවස්ථා දෙකකදී රජයෙන් ලබා දුන්න ₹1,500,000 ඒ තමන් නියෝජනය කරන බල ප්‍රදේශයේ වැඩ කටයුතු කරා. ඇත්ත වශයෙන්ම ₹1,405,000 වටිනාකමකින් යුත් ව්‍යාපෘති බවට ඒ තරුණ තරුණියන් එක පරිවර්තනය කරා. ඔය හැම පක්ෂයකම, හැම කණ්ඩායමකම අයකට එකතු වෙලා ඒකේ සාර්ථකත්වය තුළ ගමට කෝටියක් කියන වැඩසටහන ක්‍රියාත්මක වුණා. ඒ තුළින් ලබා දුන්න ₹1,405,000 ඒ ලබා දුන්නු ₹1,405,000 ඒ යවුන යවුනියන් එකට එකතු වෙලා ભેදයකින් තොරව ₹99,000 සේවාවක් ඉෂ්ට සිද්ධ කළා. දැන් ඉතිහාසයේ පළවෙනි වතාවට මේ දේ සිදු වුණේ තමන් පක්ෂ ભેදෙන් තොරව තමන් නියෝජනය කරන බල ප්‍රදේශය ගැන හිතලා කටයුතු කිරීම. ඒ නිසා විශේෂයෙන්ම බාධා කරන්න එපා. කරුණා කරලා අවස්ථාව ලබා දෙන්න. හරි. ගරු කතානායකතුමනි. මම අවසන් කරන් පස්සේ තුමට කතා කරන්න
පුළුවන්.
දැනගන්න කැමති 28/2 ප්‍රකාශය කරන අවස්ථාවද, ප්‍රශ්න ඉදිරිපත් කරන අවස්ථාවද, කොයි අවස්ථාවද මේ පාවිච්චි කරන්නේ
කියලා. ගරු තත්නායකතුමා, ඔබතුමාට පුළුවන් ප්‍රශ්නය පැනගිච්ච ප්‍රශ්නෙට අතුරු ප්‍රශ්නයක් අහන්න නිසා මේ විග්‍රහයක් කරන්න නෙවෙයි ගරු විපක්ෂනායකතුමා. ඔබතුමා දැන් විනාඩි 3ක් කරන් තියෙනවා. ඔබ විපක්ෂනායකතුමා, ඔබතුමා
ගරු කතානායකතුමා,
දැන් ඔබතුමා
මගේ ප්‍රශ්නේ අහලා අවසන් කරනකොට ඔබතුමාගේ අවසරය ඇතුව තමයි මම මේක ඉදිරිපත් කරන්නේ.
දැන් ඔබතුමාට
කෙටියෙන් මේක
අවසන් කරන්න ඔබතුමාට විනාඩි 2ක් දෙන්න පුළුවන්. දැන් ඔබතුමා විනාඩි 2ක් අරන් ඉවරයි.
ආ හරි, විනාඩි 2ක් දෙන්නකෝ.
දැන් ඉවරයි. විනාඩි 2ක් අරන් ඉවරයි.
මම මේ පෙන්වලා දුන්නේ තරුණයෝ.
දැන් මේ කාරණාව දැන් මේක විවාදයක් වෙන්න බෑ. විවාදයක් වෙන්න බෑනේ ගරු විපක්ෂනායකතුමා. විවාදයක් වෙන්න බෑ. විනාඩි 2ක් දෙන්න බෑ. විනාඩි 2ක් ඉවරයි දැන්. දැන් විනාඩි 2ක් ඉවරයි. ඔබතුමා විනාඩි 5ක් ඉදිරිපත් කරා ප්‍රශ්නේ නිකුත් කරන්න. අපි එකගතාවයක් තියනවා ගරු විපක්ෂනායකතුමාට දෙන්න. විපක්ෂනායකතුමාට අපි මේ
ගරු කතානායකතුමනි,
ඔබතුමාට
මම
තප්පර 30ක් දෙන්නම් ඉතින් ඉවර කරයි.
මම ඔබතුමාගෙන් අහන්න කැමතියි.
ඔව්.
දැන් මේ යෞවන සමාජවල මේ තරුණ සේවා සභාව නමත් වෙනස් කළා යූත් ක්ලබ් කියලා. ඒ වගේම සමාජවාදී තරුණ සංවිධානය
social youth socialist youth movement එක JVP එකේ තරුණ සංවිධානය ඒක තමයි මේක මෙහෙවන්නේ. එතකොට ලාංඡනයත් වෙනස් කරලා. ඉතින් මම අහන්න කැමතියි ගරු අමතිතුමාගෙන් ඇයි මේ වගේ දේවල් කරන්නේ?
ගරු
ඒ ඉතිහාසයේ පුරාවටම මේ තාරුණ්‍ය ජාති ආගම් කුලමල පන්ති පක්ෂ තරාතිරම් ભેදෙන් තොරව හැමෝම එකට එකතු වෙලා ભેදයකින් තොරව ක්‍රියාත්මක කරපු ව්‍යාපාරය ඇයි කෙලසන්නේ කියලා මම අමතිතුමාගෙන්
ගරු නියෝජ්‍ය අමතිතුමා
විපක්ෂ නායක තුමනි ඔබ ඔබ නොදන්නවාට මේක තමයි අප පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ඉදිරිපත් කරපු වැඩපිළිවෙල. මේ වැඩපිළිවෙලේ අතුවට පිටුවේ ඉතාමත් පැහැදිලිව තියෙනවා මේ යෞවන සමාජ ඒ වගේම මේවා නැවත ප්‍රතිසංවිධානය කරනවා කියන එක මේ වැඩපිළිවෙල ඇතුලේ තියෙනවා. එහෙම මේකට තමයි ජනවරම ලැබුණේ. දෙවැනි එක තමයි ඔබතුමා ඇහුවා දෙවැනි එක තමයි ගරු විපක්ෂ නායකතුමනි දෙවැනි එක තමයි අප මේ ඔබ 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 ඔබට කවුරු හෝ තොරතුරු ප්‍රමාණයක් දීලා තියෙනවා ඒක කමක් නැහැ. හැබැයි මේ තොරතුරු ටික හරියට හොයන්න අධ්‍යයනය කරන්න මේ යෞවන සමಿತಿ 2020 සිට ප්‍රතිසංවිධානය කළා නෑ. එතකොට අප බලයට ආවට පස්සේ අපි ඔබ කිව්වා වගේ අපි ග්‍රාම සේවා වසම් සියලු දේවල් එක දැනුවත් කරලා අවබෝධය කරලා අපි යෞවන සමාජික ප්‍රතිසංවිධානය කරන්න ආරම්භ කළා දිනවා. ඒක වැරද්දක්ද? නෑ කිසි වැරද්දක් නෑ. ඔබ කල්පනා කරලා බලන්න ලංකාවේ පළවෙනි වතාවට ක්‍රියාකාරී යෞවන ග්‍රාම සේවා වසම් තියෙනවා 4002ක් මේ මොහොත වෙද්දී 14002ක් ඒ වගේම මේ මොහොත වෙද්දී 12700කට වඩා වැඩි ප්‍රමාණයක් යෞවන සමාජ ක්‍රියාත්මක කරලා තියෙනවා. ඇයි ඔබතුමාලට එක පහුගිය කාලේ කරන්න බැරි වුනේ? එතකොට මේක හොර රහසේ කරපෙකද්ද? නෑ විපක්ෂ නායකතුමනි.
මේක
ජාතික තරුණ දිනේ සිට ජාත්‍යන්තර තරුණ දිනේ දක්වා වෙච්ච හදාගත්ත වැඩපිළිවෙළ. ඒක ඇතුලේ මාධ්‍ය සාකච්ඡා තියලා ඔබතුමාල වගේ හොරෙන් කරේ නෑ. පෝස්ටර් ගහලා මේ ප්‍රාදේශීය ලේකම්තුමාට දැනුවත් කළා, දිස්ත්‍රික් ලේකම්තුමාට දැනුවත් කළා, දැවැන්ත ප්‍රචාරයක් කළා තිබුණේ. ඉතින් ඒක නිසා මොකද වෙන්නේ?
මේවට
මතක තියාගන්න ලංකාවේ පළවෙනි වතාවට පාර්ලිමේන්තුව ඇතුළෙත් ඒ වගේම එළියෙත් යෞවන සමාජ පිළිබඳ සක්‍රීය සංවාදයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් හොඳයිනේ. ඉතින් මේක එන්න ඕනකම තියෙනවා. ඒ වගේම
නිල් බලකාය වගේ
නෙමෙයි. මේක වෙන වෙන බලකායන් වලට හදපුවා වගේ නෙමෙයි. මේක හදන්නේ මේ රටේ තරුණයන්ගේ ව්‍යාපාරය බාටපත් කරන්න. අනිත් එක තමයි විපක්ෂ නායකතුමනි ඔබ තව හොයන්න මේක ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදීව එන සමාජිකයන්ට පමණයි මේ කමිටු වලට එන්න පුළුවන්කම තියෙන්නේ. ඒ සමාජිකය ඇවිල්ලා තමයි ඔවුන්ගේ ඡන්දෙන් තමයි මේක පත් වෙන්නේ. දිස්ත්‍රික් ගණනාවක් ඇතුලේ මේක සිදු වුණා.
හැබැයි
ඉතාමත් ඔබගේ යම් දේශපාලන පක්ෂවල යම් සම්බන්ධ කීප දෙනෙක් එළියට ඇවිල්ලා වොයිස් කට් දෙනවා.
මේක
අපිට කරන්න දෙයක් නැහැ.
හැබැයි
පොදු තරුණයාගේ පක්ෂය
වෙනුවෙන් අපි මැදිහත් ගරු දිලේ ජවීර මහතා 27-2 අරද ඔබතුමාගේ ප්‍රශ්න. ඔබතුමාගේ පොයින්ට් ඔෆ් ටික ගරු දයසේජාසිරමන්ට
ඒ පස්සේ මට දෙනවද වෙලාව?
නෑ නෑ. මොකද පොයින්ට් එක ඔබ පොයින්ට් එකක්ද?
මේක ඉවරලා මට දෙනවද?
පොයින්ට් එකක් නැත්තම් බෑ ගරු මන්තුතුමනි.
පොයින්ට් එකක් දෙන්න කියන්නේ කො මේක
ගරු
මේ දෙදේවා මේ
ඔබතුමා
කියන්නේ
ඔබ වෙලාව දෙන්න කියන්නේ. නෑ නෑ ඔබතුමාට
දැන් මයික් එක දුන්නා දෙන්න කියන්නේ වෙලාව. මීට මාතර මම මේ වෙලාව දෙන්න කියන්නේ.
දාය ජයසිරි මන්ත්‍රීතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක මොකද්ද?
නෑ මම ගන්නේ මේ 31 යටතේ ගරු කතානායකතුමනි. මේක ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නයක්.
නෑ නෑ මේ
නඩුව මම කියන්න. නඩුව ඒක තමයි මට මේ කියන්න දෙන්න. අරු කතානායකතුමා මේ නඩු තීන්දුවක් දීලා තියෙනවා විශේෂයෙන්ම මේක ඔබතුමාලට වටින කාරණයක් ඉදන් මම මේ කතා කරන්නේ. තමුන්නාසයට ආණ්ඩුවට වැදගත් වෙනවා. මොකද නඩු තීන්දුවක් දීලා තියෙනවා 2022 මේ ඉමර්ජෙන්සි ලෝ එක පාස් කරලා හිටපු ජනාධිපතිවරයා විදියට පත් කරපු ඒ ඉමර්ජෙන්සි ලෝ එක සම්බන්ධව අධිකරණේ. එතකොට ගරු කතානායකතුමා ඒ ඉමර්ජෙන්සි ලෝ එක පාර්ලිමේන්තුවට ගියාම පාර්ලිමේන්තුවේ සම්මත කරලා තියෙනවා. මේ කාරණය මත ඇතරම ඔබතුමා දන්නවා පාර්ලිමේන්තුවත් විශාල අභියෝගයකට ලක් වෙලා තිබුණා. ඒ අරගලය සමේ මම මේ කියන්නේ. එතකොට මේ සම්බන්ධව පාර්ලිමේන්තුව සම්මත කරලා තිබෙන කාරණයක් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් දීලා තිබෙනවා. එය මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් පිළිබඳව. ඇත්ත වශයෙන් මේක ආණ්ඩුවෙන් මම අහන්නේ ඔබතුමාලා මොකද්ද මේ සම්බන්ධව දරන මතය? මොකද හේතුව මේක මේ ආණ්ඩුව විතරක් නෙමෙයි ඕනම ආණ්ඩුවකට ඕනම ජනාධිපතිවරයෙකුට සිද්ධ වෙන කාරණයක්. විශාල රට ඇතුලේ විශාල භීෂණයක් ඇති වුණාම කරු කතානායකතුමා හදිසි නීතිය පනවලා පාර්ලිමේන්තුවේ ඇතුලේ එය සම්මත කරයින් පස්සේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඒක අභියෝගයට ලක් කරන්න පුළුවන්ද කියන කාරණේ මෙතන ප්‍රශ්නයක් කියලා තියෙනවා. ඒක නිසා මට අදාළ නැහැ මොන ජනාධිපතිද කියලා. මේ ආණ්ඩුවට වුණත් හෙට අනිද්දාම හරි නැත්නම් අවුරුද්දකින් හරි දෙකකින් හරි කවදා හරි මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණාම රට ඇතුලේ හදිසි නීතිය පනවලා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ටික ගන්න බැරි නම් ඒක පාර්ලිමේන්තුවේ සම්මත කළයින් පස්සේ එයා අධිකරණයට ශ්‍රේෂ්ඨාධිකරණයට භාජන වෙනවා නම් පැහැදිලිව මම කියන්න කැමතියි හතරවෙනි වගන්තිය අපේ මේ නීතිය අනුව පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවේ සහ මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද පරිහරණ බලතල සම්බන්ධයෙන් මිනා ජනතාවගේ අධිකරණ බලය ආණ්ඩුක ව්‍යවස්ථාවෙන් ඇතිකොට පිළිටවන ආණ්ඩුක ව්‍යවස්ථාව පිළිගන්න ලද නැතොත් වෙනත් යම් නීතියක් ඇතිකොට පිළිටවන ලද අධිකරණ විශේෂ අධිකාර සහ ආයතන මගින් පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ යුතු වන්නේය. මේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ හතරවෙනි වගන්තියේ ඈ වගන්තිය. ඉතින් මේ විදියට මේක දිගින් දිගටම උල්ලංඝනය වෙනවා නම් අපිට මම කියන්න කැමති පාර්ලිමේන්තුවේ බලය පිළිබඳව අපිට කතා කරන්න කොහොමත් ඉඩක් හම්බෙන්නේ නැහැ.
ගරු සභානායකතුමනි.
මෙතන කතා කරන්නද වෙන කොහෙද අපි කතා කරන්නේ?
ගරු සභානායකතුමනි.
ගරු කතානායකතුමනි 31 ස්ටෑන්ඩින් ඕඩර් එක මේකට අදාළ වෙන්නේ නැති බව මුලින්ම ඔබතුමාට කියන්න කැමැති. අපිට මන්ත්‍රීතුමාලට වැදගත් කරුණු ඉදිරිපත් කරන්න මෙතන ඇතිතරම් අවස්ථා තිබෙනවා. නමුත් එතුමා දැන් ප්‍රශ්න ඉදිරිපත් කරන එතුමාට ඔබතුමා අවස්ථාව දුන්න නිසා මම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා කාල කළමනාකරණ යටත් අපටත් විනාඩි 2ක් වත් කාලයක් අවශ්‍යයි. එතුමාට දුන්න කාලය හා සමාන කාලයක්. පළවෙනි කරුණ තමයි ශ්‍රේෂ්ඨාධිකරණය. අපි දන්නවා නීති කේනේව ඉවෝල් වෙනවා මහජන අවශ්‍යතා මත, මහජන උද්ඝෝෂණ මත, බලපෑම් මත. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය මෑතකදී ඔබතුමා දන්නවා ජනාධිපතිවරු අවස්ථා රාශියකදී මරණ දඬුවම දීපු අය නිදහස් කළ තිබුණා. ඒ අය පිළිබඳව නැවත දැන් අපි දන්නවා පසුගිය කාලෙම අවුරුදු ගාණක් තිස්සේ දැන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ මරණ දඬුවම ලබා දීම එක පවා ජනාධිපතිවරු හරියාකාර නොකිරීම පිළිබඳව නැවත තීන්දු දීගෙන යනවා. මම හිතන්නේ සමහරු ඇතුළටත් දාලා තියෙනවා නඩු තීන්දු මත. ඒ වගේම තමයි ජනාධිපතිවරු පවා ප්‍රශ්න කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණයේ යක්වලා තියෙන මොකද ජනාධිපතිවරු මේ පාර්ලිමේන්තුවේ සහයතුමනක් තියෙන වෙනත් බලතල පාවිච්චි කරමින් නීති විරෝධී ආකාරයෙන් ඒ කියන්නේ ඒ දීලා තිබෙන බලතලවල තියෙන හරය ඒ නීතියේ අරමුණ හරියාකාර යොදාගන්නේ නැතිව ඒක භාවිතා කිරීම පිළිබඳව නඩු අධිකරණ ක්‍රියාමාර්ග රාශියක් තියෙන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් වීම පිළිබඳ ඉතාම හොඳ උදාහරණ. මම ඔබතුමාට කියන්නම් ජනාධිපති අරමුදල ගත්තොත් ජනාධිපති අරමුදල ඉතා පැහැදිලිව තිබෙනවා. ජනාධිපති අරමුදලේ මුදල් වෙන් කළ හැක්කේ කාටද කියලා. ඒ අරමුණු තිබෙනවා. හැබැයි ඒ අරමුණු අනුව ජනාධිපතිවරු සමහරු ඒවා යොදලා තියෙනවා. සමහර ජනාධිපතිවරු ඒ අරමුණු වලට වෙනස් අරමුණු වලට යොදවලා තියෙනවා. එතකොට ඒවා මීට කලින් ප්‍රශ්න කරේ නෑ. අද සමාජය ප්‍රශ්න කරනවා. එම නිසා අපි හිතනවා අධිකරණය පාර්ලිමේන්තු කටයුතු වලට විධායක කටයුතු වලට මැදිහත් වෙන්න අවශ්‍යත් නෑ. පාර්ලිමේන්තුව සහ විධායක අධිකරණයේ කටයුතු වල මැදිහත් වෙන්නත් ඕනේ. නමුත් මේ තුනම එක ඉකෝසිස්ටම් එකක තියෙනවා. මේකේ මාජින්ස් කවුරුත් හරියටම මේක සීමාවන් හරියටම වෙන් කළා නෑ. නමුත් අපි දකිනවා පසුගිය කාලවලදී ජනාධිපතිවරු විශේෂයෙන්ම මේ රටට සුවිශාල ප්‍රජාතන්ත්‍රවාදයට ගැටලුවක් වුණා. නීති අවභාවිතාවයේ දෙව්වා. මිල මුදල් නාස්ති කරා. ඒ නිසා ඒ පිළිබඳව යම්කිසි විශේෂ අවශ්‍යතාවයක් තිබෙනවා නම් අපිට පුළුවන් වෙන අවස්ථාවක සාකච්ඡා කරන්න. ඒකට මේ අවස්ථාව නෙමෙයි. නමුත් එතුමාට ඔබතුමා වෙන ස්ථාර නියෝගයක් මත පදනම් වෙලා අවස්ථාව දුන්නු නිසා මම හිතනවා ඔබතුමා අපිට ලබා දෙන අවස්ථාවට බොහොම ස්තුතිවන්තයි.
ගරු දිලේජ් ජවීර මන්ත්‍රීතුමා ඔබතුමාට 27 ප්‍රශ්නේ නැගීමට.
ගරු කතානායකතුමනි ස්ථාර නියෝග 27-2 යටතේ ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක අමාත්‍යතුමාගෙන් මෙම ප්‍රශ්නය කෙටියෙන් විමසීමට කැමැත්තෙමි. බහාලුම් 323ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන ලද්දේද? 2. එම කමිටුවේ සාමාජිකයින් ගණන කීයද? ඔවුන්ගේ නම් හා තනතුරු මොනවාද? එම කමිටුවේ විෂයපතේ කුමක්ද? 4. එම කමිටුව ඔවුන්ගේ විමර්ශනය අවසන් කර වාර්තාවක් බාර දුන්නේද? එසේනම් ඒ කවදාද? 5. එම වාර්තාව කමිටු සාමාජිකයින් කී දෙනෙක් අත්සන් කර තිබේද? එසේනම් ඒ කවුරුන්ද?
ආණ්ඩුවක් තේ ප්‍රධාන සංග්‍රහ
දිලිජ්ජාවීර මන්ත්‍රීතුමා
ප්‍රවාහන මහා මාර්ග සිවිල් ගුවන් සේවාව ඇමතුමා වෙත තමයි මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළා තියෙන්නේ. මේ ප්‍රශ්නේ අදාළ වෙන්නේ අමාත්‍යංශයට නොවේ. මුදල් අමාත්‍යංශයට. මුදල් ඇමතිවරයා හැටියට ජනාධිපතිතුමා තමයි කමිටුව පත් කරේ. ඒ නිසා පිළිතුරු ලබා දිය යුතු අමාත්‍යංශයට මුදල් අමාත්‍යංශයට අපි ප්‍රශ්නේ යොමු කරලා පිළිතුරු ලබා දෙන්නම්.
අමාත්‍යංශ නිවේදන කර්මාන්ත සහ ව්‍යවසායගත සංවර්ධන අමාත්‍ය ගරු සුනිල් තඳුන්නෙත්ති මහතා.
ගරු කතානායකතුමනි, කාලීන මෙන්ම ජාතික වශයෙන් වැදගත් පැල්වත්ත සෙවනගල උග්ගොයි ජනතාවගේ ප්‍රශ්නය පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා ලෙස මෙම ගරු සභාවට කරුණු දැක්වීමට ඉඩදීම පිළිබඳව පළමුව ඔබතුමාට මම ස්තුතිවන්ත වෙනවා. අවස්ථා කිහිපයකදීම මෙම ගරු සභාවේ මන්ත්‍රීවරුන් මෙන්ම විපක්ෂ නායකතුමාද මේ පිළිබඳ අදහස් පළ කළා. ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත හා සෙවනගල ආයතන දෙකෙහි උග්ගොවින් වෙනුවෙන් ගෙවිය යුතු ගෙවීම් ප්‍රමාද වීම නිසා මෙම අර්බුදකාරී වාතාවරණ ඇති වූ බව පැහැදිලියි. මෙම ආයතන එවැනි මූල්‍ය අර්බුදයකට පත්වීමට බලපාන ලද හේතු අවස්ථා කිහිපයකදීම මෙම ගරු පාර්ලිමේන්තුවට පැහැදිලි කර ඇති නිසා මම ඒ පිළිබඳව යළි යළිත් ප්‍රකාශ කිරීමට අපේක්ෂා නොකරමි. අප වත්මන් ආණ්ඩුව පාලන බලය බාරගන්නා විට අපහට ලැබුණු මෙම ආයතනය පැල්වත්ත සේවකින් 3847ක්ද සෙවනගල සේවකින් 1269ක්ද විය. එමෙන්ම අප බාර ගන්න අවස්ථාවේදී ස්ථාවර ව්‍යවස්ථාපිත ගෙවීම් මිලියන 3977ක්, ගොවීන්ට ගෙවිය යුතු ගෙවීම් මිලියන 609ක්, සැපයුම් කරුවන්ට ගෙවිය යුතු මිලියන 510ක්, බැංකු ණය වෙනුවෙන් ගෙවිය යුතු මිලියන 1176ක් සහිතව මුළු අගය මිලියන 6279ක්, ඒ කියන්නේ බිලියන 6ක් වගකීම් හැටියට ආයතනයක් තමයි අපි ලබා ගත්තේ. මීට අමතරව මෙට්‍රික් ටොන් 33,000ක පමණ නිෂ්පාදිත සීනි තොගයක්ද, ලීටර් 155,000ක පමණ එතනෝල් තොගයක්ද සමග මෙම ආයතනය බාර ගන්නා ලදී. 2025 පළවෙනි මාස 6 තුළ සියලු දුෂ්කරතා මැද අපි සීනි පැල්වත්ත මෙට්‍රික් ටොන් 14,201ක් නිෂ්පාදනය කරා. අලෙවි කරා මෙට්‍රික් ටොන් 8,468ක් අපි ආදායම ලබා ගත්තා මිලියන 1,652ක්. සෙවනගල අපි නිෂ්පාදනය කරා සීනි මෙට්‍රික් ටොන් 4,045ක්, අලෙවි කරා 4,568ක්, ඒ කියන්නේ කලින් ඉඳලා තිබිච්ච තොගයත් එක්ක ආදායම ලැබුවා මිලියන 877ක්. එකතුව ගත්තොත් පැල්වත්ත සෙවනගල අපේ මේ මාස 6 නිෂ්පාදනයේ මෙට්‍රික් ටොන් 18,246යි, අලෙවි කරා මෙට්‍රික් ටොන් 13,036ක්, අපි ආදායම ලැබුවා මිලියන 2,529ක්. ඒ වගේම එතනෝල් අපේ මේ මාස 6 කාලය තුළ පැල්වත්තේ ලීටර් 35,39,109ක් නිෂ්පාදනය කළා. අපි අලෙවි කරා 36,66,120ක්, ආදායම ලැබුවා මිලියන 2,125ක්. සෙවනගල ලීටර් 9,104,185ක් නිෂ්පාදනය කරා මිලියන 11,66,773ක්. අපි ලීටර් අලෙවි කළා මිලියන 563 ආදායමක් ලැබුවා. එකතු හැටියට ගත්තොත් එතනෝල් වලින් අපි නිෂ්පාදනය කළා තියෙනවා 2025 පළවෙනි මාස 6 තුළ ලීටර් 44,43,294ක්, අලෙවි කරා 48,32,893ක්, ආදායම ලැබුවා මිලියන 2,688ක්. ඒ වගේම ගරු කතානායකතුමනි, අපිට විකිණීමට තියෙන තොග හැටියට දැනට තියෙනවා මේ ජූලි 31 වෙනකොට පැල්වත්ත සෙවනගල දෙකේම සීනි මෙට්‍රික් ටොන් 27,292ක්, එතනෝල් ලීටර් 857,185ක්. ඒක තමයි අපේ දැන් තත්ත්වය. ගරු කතානායකතුමනි, අපට මාස දෙකක ගෙවීම් ප්‍රමාදයක් සිදු වූ බව අපි පිළිගන්නවා. 2025 ජූනි 2 වෙනිදා ඉඳලා 2025 අගෝස්තු 1 වෙනිදා දක්වා අපි පහත පරිදි ගෙවීම් කළා තියෙනවා ගොවීන්ට. අගෝස්තු 31ට ගෙවීමට තිබූ මුළු මුදල මිලියන 1,541කුත් 472,630ක්. අගෝස්තු 1 වෙනිදාට අපි ගෙවලා තියෙන මුළු ගෙවීම් ප්‍රමාණය මිලියන 871කුත් 863,442ක්. මේ මුළු ගෙවීම් කියන්නේ ගරු කතානායකතුමනි, ඇඩ්වාන්ස් පේමන්ට්, ප්‍රවාහන දීමනා, අත්තිකාරම් දීමනා සහ ෆයිනල් පේමන්ට්. අගෝස්තු 1 වෙනිදාට අපිට ගෙවන්න තියෙන හිඟ මුදල තමයි මිලියන 669කුත් 609,187ක්. මෙම කාලය තුළ සෙවනගල ගොවීන් 422කගෙන් සහ පැල්වත්ත ගොවීන් 1,898කගෙන් අපි ලබාගෙන තියෙනවා. ඒ කියන්නේ ජූනි දෙවනිදා ඉඳලා අගෝස්තු පළවෙනිදා දක්වා කාලේ. අදත් ගන්නෝ දිගටමයි ගන්නෝ. එයින් 1084ක් අවුට්ඩ්‍රෝවර්ස් ලෙසත් 832ක් සෙල්ටර් ෆාමර්ස් ලෙසත් අපේම ගොවිපොළේ කටයුතු කරනවා වැඩ කරනවා. මේ හැමදෙනාගේම නාමලේඛන ගරු කතානායකතුමනි මම සභාගත කරා. 422 නාමලේඛනයේ මේක අවුට්ඩ්‍රෝවර්ස් ISO ISFO farmers payment detail maker, settler farmers commercial cane final payment maker. මම මේ ගොවීන් ඔක්කොගේම නාමලේඛන සභාගත කරන්නේ මේ විපක්ෂයේ මන්ත්‍රීතුමාලා උද්ඝෝෂණය කරන වාරයක් වාරයක් ගන්න මේ ගොවීන් කියලා කට්ටියක් එනවා. සමහර අය ඒ ප්‍රදේශවල අයත් නෙමෙයි. සමහර අය විල උද්ඝෝෂණය කරනවා. ඒගොල්ලෝ ගිහිලා හොයලා බලනකොට ඒගොල්ලෝ සමාගමට ණයයි. සමාගමෙන් ණය aran තියෙනවා. එකෙනෙක් ප්‍රකාශන නිකුත් කරා එයා ලක්ෂ 5ක් ණයයි සමාගම. සමහර අයට ඉඩම් අයිතියකුත් නැහැ. සේවාංකයක්කුත් නැහැ. එහෙම අය ඒක නිසා මම මේ ඔක්කොම සභාගත කරනවා. ජූනි 2 වෙනිදා ඉඳලා අගෝස්තු 1 වෙනිදා වන විට පල්වත් ආයතනයේ අත්තිකාරම් ගෙවීම් වන මිලියන 427කුත් 857218ක් අපි සම්පූර්ණයෙන්ම ගෙවා අවසන්. يعني පල්වත්තේ අපිට තවත් අත්තිකාරම් ගෙවන්න නැහැ. දැන් තියෙන ඉදිරියට ගන්න ඒවට ගෙවන්න. ඔවුන්ට තව ගෙවීමට ඇත්තේ මිලියන 448කුත් 4,270ක් වන අවසාන ගෙවීම් පමණයි. ෆයිනල් පේමන්ට් විතරයි. සෙවනගල ගොවීන් 422ට ගෙවිය යුතු අත්තිකාරම් මුළු මුදල මේ කාලයට මිලියන 127යි. එවින් මිලියන 125ක්ම ගෙවා අවසන්. ඉතිරි 29,50,000 මේ වන විට ගෙවීම් වලට යවනවා. අද ඒ ගෙවීම් අවසන් කරනවා. සෙවනගල ප්‍රවාහන දීමනා මිලියන 81ක් ගෙවිය යුතුය. එයින් මිලියන 73ක් මේ වන විට ගෙවලා තියෙනවා. ඉතිරි 177,74,000 මේ සතිය අපි ගෙවා අවසන් කරනවා. සෙවනගල අපට ගෙවීමට ඉතිරිව ඇත්තේ මිලියන 210කුත් 483,117ක් වන අවසාන ගෙවීම් පමණයි. ලංකා සීනි සමාගම ලෙස ගෙවිය යුතු මිලියන 1541කින් මිලියන 871ක්ම අපි ගෙවා අවසන්. තවත් ගෙවීමට ඇති මුළු මුදල මිලියන 669යි. හරියටම කිව්වොත් මිලියන 669යි 609,187යි. මෙම මුදල් ගෙවීමට අප ආදායම ලෙස මිලියන 918ක් අප සතුයි. අපි දැනට හොයාගෙන තියෙන මිලියන 918ක්. දැනටමත් මිලියන 412ක් අගෝස්තු 1 වෙනිදා වන විට සීනි විකිණීමෙන් අපි උපයගෙන තියෙනවා. අපි සීනි වෙළඳාමක් කරා අගෝස්තු 1 වෙනිදා. අගෝස්තු 15 වන විට තවත් මිලියන 412ක් අපට ගෙවීම් ලැබීමට નિયમિતයි. ඒ කියන්නේ අපට ලැබෙන ආදායම. ඊට අමතරව ENA එතනෝල් වලින් අපි මිලියන 94ක් උපයගෙන තියෙනවා. මුළු ආදායම ලෙස මිලියන 918ක් දැනට අප සතුයි. අප ඉදිරියට මිලදී ගන්නා උක් වෙනුවෙන් අත්තිකාරම් හා ප්‍රවාහන ගාස්තු වලට වෙන් කිරීමට දැන් අපි සූදානම්. ඒ කියන්නේ අපි දැන් මේක අවසන් වෙන්නේ නැහැ. දිගටම ගන්නවනේ. ඒකින්ද අපි අත්තිකාරම් ගෙවන්න මුදල් වෙන් කරලා තියෙනවා.
ගරු අමාත්‍යතුමා
ඉන්ධන හා උපකරණ මම අවසන් කරනවා. තාපරි වෙලාවයි. මේක වැදගත් ප්‍රශ්නයක් ගරු කතානායකතුමනි. ජාතික ප්‍රශ්නයක්, උද්ඝෝෂණ තියෙන ප්‍රශ්නයක්. ඒක නිසා මට අවස්ථාව දෙන්න. ඉන්ධන හා උපකරණ මැෂින් සැපයුම් කරුවන්ට ගෙවීම් කළ යුතුයි. ජූලි මාස වැටුප් අපි සම්පූර්ණයෙන් ගෙවා අවසන්. ආයතන දෙකේම. අගෝස්තු වැටුප් වෙන් කිරීම කළ යුතුයි. ඊට අමතරව නීතිමය වශයෙන් සිදු කළ යුතු ව්‍යවස්ථාපිත ගෙවීම් සඳහාද වෙන් කළ යුතුයි. ඒ සියල්ල සිදු කරමින් ගෙවීමට ඇති අවසන් ගෙවීම් වලින් 140ක් අද සිට ගෙවීමට අපි ආරම්භ කරමු. ගරු කතානායකතුමනි, අපි දැන් සීනි විකුණුම් මිල හා එතනෝල් විකුණුම් මිල ස්ථාවර කරගනිමින් අවදානම් අවස්ථාව පසු කර පහසු තත්ත්වයට පැමිණ ඇත. අපට පහසු මාවත් කිහිපයක්ම තිබියදී අමාරු දුෂ්කර මාවත අපි තෝරා ගත්තා. අපට මෙට්‍රික් ටොන් 23,000ක් පමණ තිබූ සීනි තොගය අඩු මිලකට විකුණා මුදල් සොයාගත හැකිව තිබුණා. ලීටර් 289,000ක් තිබූ එතනෝල් තොගය අඩු මිලකට විකුණා ගොවීන්ට ගෙවිය යුතු මිලියන 1500ක මුදල පහසුවෙන් සොයාගත හැකිව තිබුණා. එසේ කළා නම් ඒ පරණ වැරැද්දම අපි නැවත කරනවා හැර අන් අලුත් දෙයක් කරන්නේ නැහැ. ඒ වෙනුවට ආයතනයේ අනාගතයත් ආරක්ෂා කරගනිමින් ගොවීන් සඳහා සාධාරණ මිලක් ලබා දීම අපේ අපේක්ෂාව වුණා. පහසුවෙන් විශේෂයෙන් ඊළඟ යලකන්නේ වන විට තවත් මූල්‍ය අර්බුදයකට ආයතනයපත් නොකර මෙම කර්මාන්තය සීනි කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට මෙම අසීරු මොහොත පසු කිරීම අපේ බලාපොරොත්තු වුණා. දැන් අපි මේ අවස්ථාවට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් මතක් කළ යුතු කාරණාවක් තියෙනවා ගරු කතානායකතුමනි. මේ අසීරු මොහොතේ ගොවි ජනතාව වෙනුවෙන් හා ආයතනයේ පැවැත්ම වෙනුවෙන් ගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස මැදිහත් වී රුපියල් කෝටි 100ක් බිලියනයක් අප වෙත වෙන් කර තිබෙනවා. එමේ එය මාසිකව මිලියන 100 බැගින් අපේ ආයතනයට දැන් ලබා දෙනවා. එමගින් ගොවීන්ට අවශ්‍ය කොහොර ලබා දීමට උක් තවාන් වගා හෙක්ටයාර ප්‍රමාණය වැඩි කිරීමට විශේෂෙන් අප එතනවල ගුණාත්මක බා වැඩි කිරීම සදා අපේ කොළම් ශක්තිමත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒවගේම ලංකා සීනි සමාදම මගින් බෙදාහැරි මෙහෙවන තොගවලන බද්‍යස්ථාන ජාලයක් ඉදිරි මාසය තුළ දිස්ත්‍රික් 25ම ආරම්භ කිරීමට කර පාරිභෝගික ජනතාවට මේ ලබා දීපු මුදල් වලින් නිලසහනයක් ලබා දීලා සීනි මිල අඩු කරන්නටත් ඒ මුදල් යෙදවීමට අපි බලාපොරොත්තු වෙනවා. විපක්ෂයේ විවිධ පිරිස් ගොවිජනයා මෙහෙවමින් ගල්වත්ත සෙවනගල ආණ්ඩු විරෝධී මධ්‍යස්ථානයක් බවට මුදක අනුරගෝගම කියලා කියනවා කියලා බවට පත්කිරීමට උත්සාහ දැරීමෙන් අපිව දිරිමත් කරන ලදී. ඒ නිසා අපි අපගේ නාස්ති අවම කරමින් සාමූහික වැඩ කරමින් මෙම මූල්‍ය අර්බුදය පියමන් කිරීමට සමත් වී ඇත. එම නිසා විපක්ෂ නායකතුමා ඇතුළුව විපක්ෂයේ පක්ෂ නායකවරුන් විපක්ෂයේ උද්ඝෝෂණ මෙහෙවල අපට ලබා දුන් සහයෝගයට මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. එම ස්තුති නොකරම බෑ. දැන් ඉදිරි ගෙවීම් නිසි පරිදි සිදු කරන්නේ ගොවින්ගේ මිලදී ගැනීම අප සිදු කරන අතර මෙවර කලින් වගාවට වඩා ටොන් ලක්ෂයකට වැඩි අස්වැන්නක් අපි අපේක්ෂා කරන අතර එය අපි නිෂ්පාදන ආයතන හතරම බෙදාගෙන සාමූහික මිල තීරණයක් මගින් කළමනාකරණය කිරීමට අපේක්ෂා කරමු. දැන් සියලු ගෙවීම් අවසන් කර ඇති බැවින් විපක්ෂයට වෙනත් උද්ඝෝෂණ භූමියක් සොයා ගන්නා ලෙස ආරාධනා කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතා සම්පකාර සංවර්ධන අමාත්‍ය ගරු වසන්ත සම්රතිංග. මේ 11 මාර්ගට අපි මේ ප්‍රධාන වැඩකටයුතු ආරම්භ කරන්න තියෙන ගරු මද්දුම් බණ්ඩාර මන්ත්‍රීතුමා. ජ්‍යෙෂ්ඨද මේ කනිෂ්ඨද නේ මේ න්‍යාය පත්‍රයට අනුව වැඩකටයුතු කරන්නේ?